ගරු ඇමතුම කතා කරන්න.
சபைகளுக்கு தலைமை தாங்குகின்ற கௌரவ உறுப்பினர் அவர்களே, இன்று இடைக்கால வரவு செலவு திட்டம் தொடர்பில் எனது கருத்துக்களை தெரியப்படுத்துவதற்கு அனுமதித்ததற்கு நன்றி. பானை சூடேறும் வரையில் அந்த பானையில் உள்ள நீரில் குதூகலமாய் நீராடி கொண்டிருக்கும் நண்டுகளாக சிலரும், பானையிலிருந்து அடுப்பில் விழுந்த நண்டுகளாக பலரும் இந்த நாட்டில் தற்போதைய பொருளாதார நெருக்கடி நிலையில் வாழ்ந்து வருகின்றனர். இந்த பொருளாதார நெருக்கடி நிலைமை எப்படி ஏற்பட்டது என்பது குறித்து தொடர்ந்தும் வாத பிரதிவாதங்களில் மாத்திரம் ஈடுபட்டுக் கொண்டிருக்காமல், இந்த பொருளாதார நெருக்கடி நிலையிலிருந்து நாம் மீள்வது எவ்வாறு என்பது குறித்து சிந்தித்து செயல்படுவதுதான் சாலச்சிறந்த செயற்பாடாகும். அத்துடன் பொருளாதார மீழ்ச்சி குறித்த நம்பிக்கையினை சமூகமயப்படுத்தப்பட வேண்டும். அந்த வகையில் கௌரவ ஜனாதிபதி ரணில் விக்ரமசிங்கே அவர்கள் நிதியமைச்சராகவும் இருந்து முதன் முதலில் சமர்ப்பித்துள்ள இந்த இடைக்கால வரவு செலவு திட்டம் அமைந்திருக்கிறது என்பதில் சந்தேகமில்லை. அரசியல் ரீதியில் குறுகிய பிரபலம் எதையும் எதிர்பாராமல் இந்த நாட்டினதும் நாட்டு மக்களினதும் நலன் சார்ந்து இன்றைய நிலையிலிருந்து மீள்வதற்காக குறுகிய மற்றும் நீண்டகால நடைமுறை சாத்தியமான திட்டங்களை முன்வைத்து இந்த இடைக்கால வரவு செலவு திட்டத்தை கௌரவ ஜனாதிபதி ரணில் விக்ரமசிங்கே அவர்கள் முன்வைத்திருப்பது நாட்டின் தலைவர் என்ற வகையில் ஒரு முன்மாதிரி செயற்பாடாக இருப்பதை இங்கு நான் சுட்டிக்காட்ட விரும்புகின்றேன். தேசிய பொருளாதார கொள்கையின் ஆரம்ப கட்டமாக முன்வைக்கப்பட்டுள்ள இந்த இடைக்கால வரவு செலவு திட்டத்தை நடைமுறைப்படுத்துவதன் ஊடாக 2023 ஆண்டுக்கான வரவு செலவு திட்டத்தின் மூலம் தேசிய பொருளாதார கொள்கையை ஸ்தாபிப்பதற்கும் அதனோடு நாட்டின் பண வீக்கத்தை கட்டுப்படுத்துவதற்குள் கொண்டு வருவதற்கும் இயலுமாக இருக்கும் என்று நான் நம்புகின்றேன். தற்சார்பு பொருளாதாரம் குறித்த நம்பிக்கை இந்த நாட்டில் கட்டியெழுப்பப்படும் அதே நேரம் மிக அதிக அளவில் அந்நிய செலவாணி கட்டமைப்பினை அதிகரித்துக் கொள்ள வேண்டிய தேவை இருப்பதுடன், சமகாலத்தில் மக்களது வாழ்வாதாரம் உணவு பாதுகாப்பு தொடர்பிலும் இந்த இடைக்கால வரவு செலவு திட்டத்தில் முன்மொழியப்பட்டுள்ளது செயல்பாடுகளை நாம் முன்னெடுக்க வேண்டும். இத்தகைய செயல்பாடுகளுக்கு போதிய பங்களிப்பு வழங்கும் வகையில் ஏற்றுமதியின் ஊடாக அதிக அளவு அந்நிய செலவாணியை ஈட்டுக் கொள்கின்ற நிலைபெறான செயல் திட்டங்களை எனது அமைச்சு பரவலாக முன்னெடுத்து வருகின்றது. குறிப்பாக கடல் அட்டை பண்ணைகளை விஸ்தரித்தல், அதற்கென கடல் அட்டை கருத்தரிப்பு நிலையங்களை ஸ்தாபித்தல், குஞ்சு வளர்ப்பு மையங்களை ஸ்தாபித்தல், ஏற்றுமதி சார்ந்த இறால் நண்டு வளர்ப்பு, கடல் பாசி வளர்ப்பு, அது சார்ந்த பெறுமதி ஏற்பாடுகள், சங்கு உற்பத்தி மேம்பாடு போன்ற வேலைத்திட்டங்களை பொருத்தமான இடங்களில் மேற்கொள்ளப்பட்டு வருகின்றன என்பதையும் இங்கு நான் தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். அத்துடன் கடலுணவு வகைகளை ஏற்றுமதி செய்வதற்கு வசதியாக நாம் பல நாட்களுக்கு தேவையான வசதிகளை வழங்கி வலுப்படுத்தி வருகின்றோம். எரிபொருள் தட்டுப்பாடு ஏற்பட்ட காலங்களில் கூட மாற்று ஏற்பாடுகளை முன்னெடுத்து ஏற்றுமதி சார்ந்த கடலுணவு உற்பத்திகளில் ஈடுபடுகின்ற பல நாட்களங்கள் தொடர்ந்தும் தொழிலில் ஈடுபடுவதற்கான வழிகளை நாம் வகுத்து கொடுத்திருக்கின்றோம். மக்களின் வாழ்வாதார மேம்பாடு மற்றும் உணவு பாதுகாப்பு குறித்து நாம் ஏற்கனவே பல்வேறு செயல் திட்டங்களை முன்னெடுத்து வருகின்றோம். குறிப்பாக நன்னீர் வேளாண்மை சார்ந்து இந்த வருடத்தில் இதுவரையில் நாடாளாவிய ரீதியில் 25 மாவட்டங்கள் தோறும் 1044 பாரிய நடுத்தர சிறிய குளங்கள் மற்றும் பருவகால நீர்நிலைகளில் 14,70,42,543 செலவில் 5,26,75,300 மீனின குஞ்சுகள் வைப்பில் இட்டுள்ளோம். இவற்றின் அறுவடைகள் தொடர்பில் ஆய்வுகள் எம்மால் மேற்கொள்ளப்பட்டு வருகின்றன. அத்துடன் இந்த செயல்பாடுகளை மேலும் வினைத்திறனுடன் வலுப்படுத்தும் வகையில் அந்தந்த மாவட்டங்களை பிரதிநிதித்துவப்படுத்துகின்ற அனைத்து நாடாளுமன்ற உறுப்பினர்களும் இச்செயல் திட்டம் தொடர்பில் தொடர் ஆய்வுகளை மேற்கொண்டு எமக்கு அறிய தருவதுடன் அவர்களது ஆலோசனைகள் மற்றும் கருத்துக்களை தெரிவித்தால் அது மேலும் பயனுள்ளதாக அமையும் என நான் எதிர்பார்ப்பதுடன் இவ்விடயம் குறித்து நான் தனித்தனியாக ஒவ்வொரு நாடாளுமன்ற உறுப்பினர்களையும் தொடர்பு கொள்ள உள்ளேன் என்பதையும் இங்கு தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். அதேவேளை எஞ்சியுள்ள நீர்நிலைகளிலும் இந்த வருட இறுதிக்குள் கணிசமான மீனின குஞ்சுகளை வைப்பிலிடுவோம் என்பதையும் கூறிக்கொண்டு நன்னீர் வேளாண்மை மேலும் விஸ்தரிப்பதற்கென மீனின கருத்திருப்பு நிலையங்கள் மற்றும் குஞ்சு வளர்ப்பு நிலையங்களை மேலும் உருவாக்க வேண்டிய தேவைகள் இனங்காணப்பட்டு தனியார் துறையுடன் இணைந்ததாக அவ்வேல திட்டங்களை நாம் முன்னெடுத்து வருகின்றோம் என்பதையும் இங்கு சுட்டிக்காட்ட விரும்புகின்றேன். கடலுணவு உற்பத்தியை பொறுத்தவரையில் கடந்த காலங்களில் மண்ணெண்ணெய் தட்டுப்பாடு காரணமாக சிறிய படகுகள் மூலமான தொழில்துறை மிகுந்த பாதிப்புக்குட்பட்டிருந்தது. குறிப்பாக 3 மாதங்களுக்கு மேற்பட்ட காலமாக சிறிய படகுகளால் கடற்தொழிலில் ஈடுபட இயலாமல் போனதன் காரணமாக அம்மக்கள் வாழ்வாதார ரீதியில் மிகவும் பாதிக்கப்பட்டதுடன் நாட்டின் மீனினங்களின் விலைகளில் அதீத விலை ஏற்பட்டது. நாட்டின் பொருளாதார நெருக்கடிகளுக்கு மத்தியில் பெரும்பாலான நுகர்வோரால் அவற்றை கொள்வனவு செய்யக்கூடிய வாய்ப்புகள் குறைந்துவிட்டன. சிறிய படகுகளின் உரிமையாளர்கள் என்னை பலமுறை சந்தித்து தங்களது நிலைமை குறித்து கலந்துரையாடினார்கள். நானும் அவர்கள் வாழுகின்ற பகுதிகளுக்கு நேரில் சென்று அவர்களது நிலைமைகளை புரிந்து கொண்டிருந்தேன். அந்த வகையில் நான் அவர்களுக்கு கொடுத்த வாக்குறுதியின் அடிப்படையில் சற்று காலதாமதமானாலும் இதுபோன்று இப்போது தாராளமாக இல்லையெனினும் மண்ணெண்ணெய் பரவலாக நாடு முழுவதும் கிடைத்து வருகின்றன என நினைக்கின்றேன். அதேவேளை தனியார் கூடாக மண்ணெண்ணெய் டீசல் போன்றவற்றை இறக்குமதி செய்து வேண்டிய அளவுக்கு அந்த எரிபொருளை பெறக்கூடிய நிலைமை ஏற்படுத்துகின்ற அதே நேரத்தில் நாங்கள் ஏதோ ஒரு வகையில் அந்த விலைகளை குறைத்து இல்லை ஏதோ ஒரு வகையில் அந்த கடற்தொழிலாளர்களுக்கு ஒரு மானியம் கிடைப்பதற்கு ஏற்பாடு செய்வோம் என்பதையும் கூறிக்கொண்டு சிறிய படகுகள் மூலமான கடல் உணவு உற்பத்திகள் சுமார் 3 மாத காலமாக தடைப்பட்டதன் காரணமாக அதன் மூலமான வாழ்வாதாரங்களை கொண்டோருக்கு ஏதாவது ஒரு வகையில் நிவாரணம் வழங்க வேண்டும், அத்துடன் தேசிய உற்பத்தியை ஊக்குவிக்கின்ற வகையிலும் வாழ்வாதார மேம்பாடுகள் மற்றும் உணவு பாதுகாப்பினை உறுதிப்படுத்துகின்ற வகையில் மண்ணெண்ணெயை ஒரு நியாயமான விலையில் இவர்களுக்கு வழங்க வேண்டும் என்பதையும் கூறிக்கொண்டு இந்த இரு காரணிகளையும் முன்வைத்து கௌரவ ஜனாதிபதி ரணில் விக்ரமசிங்கே அவர்களுடனும் கௌரவ பிரதமர் தினேஷ் குணவர்த்தன் அவர்களுடனும் கலந்துரையாடியதன் பயனாக இம்முறை இடைக்கால வரவு செலவு திட்டத்தில் இம்மக்களுக்கு அதே நேரம் மின்சாரம் வசதியற்ற மலேக மக்களுக்கும் நிவாரணம் வழங்குவதற்கென 5,000,000,000 ரூபாய் முதல் கட்டமாக ஒதுக்கப்பட்டுள்ளது. இத்தொடர்பில் எனது கடற்தொழிலாளர்கள் மக்கள் மற்றும் மலேக மக்கள் சார்பில் கௌரவ ஜனாதிபதியும் நிதியமைச்சருமான ரணில் விக்ரமசிங்கே அவர்களுக்கும் கௌரவ பிரதமர் தினேஷ் குணவர்த்தன அவர்களுக்கும் எனது நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். இந்த நிவாரணங்கள் சிறிய படகுகள் உரிமையாளர்களுக்கு வழங்கப்படுகின்ற பட்சத்தில் அவர்களதும் அத்துறை சார்ந்த மக்களதும் வாழ்வாதாரங்களில் மேம்பாடு ஏற்படுகின்ற அதே நேரம் மக்களுக்கு நியாயமான விலையில் கடலுணவு வகைகள் கிடைக்கக்கூடிய வாய்ப்புகள் ஏற்படும் என நம்புவதுடன் கடைசியாக ஒரு நிமிடம், அதாவது இந்த எக்ஸ்பிரஸ் பேர்ல் கப்பலினால் ஏற்பட்ட பாதிப்புகள் தொடர்பாக 15,032 பேர் கொழும்பு நீர்கொழும்பு கழுத்திரவரையில் பாதிக்கப்பட்டிருக்கின்றார்கள். இவர்களுக்குரிய நட்டகீடாக 2 கட்டங்கள் கொடுக்கப்பட்டு விட்டது. 3வது கட்டம் ஓரிரு நாட்களில் வழங்க இருக்கின்றோம். 6வது தவறப்பட்டிருந்தால் அமைச்சையோ அல்லது உங்களுடைய மாவட்டங்களில் இருக்கின்ற கடல் தொழில் திணைக்கள பணிப்பாளர்களிடம் தொடர்பு கொண்டு அதை நீங்கள் பெற்றுக் கொள்ளலாம். அதே நேரத்தில் நான் அடிக்கடி கூறி வருவதுண்டு, இந்த வடகிழக்கு வடக்கு கிழக்கு மாகாணங்களுக்கு இடைக்கால நிர்வாகம் தேவை என்று சொல்லி அந்த அரசியல் பிரதிநிதிகள் இல்லாத சந்தர்ப்பத்தில் அதை கூறி வருவதுண்டு. ஆனால் இங்கே இருக்கக்கூடிய ஒரு தமிழ் பிரதிநிதி அதை தன்னுடைய சுயலாப அரசியலுக்காண்டி பயன்படுத்தி கொண்டிருக்கின்றார். அதாவது இது நான் அரசியலில் வேறு எதையும் கூறுவதற்கு ஒன்றுமில்லை என்ற வகையில் அல்ல, எங்களுடைய மக்கள் நலன் சார்ந்துதான் நான் இதை கூறுவது ஒன்று. நான் ஒரு வெறும் ஒரு ஒரு வாய்ப்பேச்சு காலங்கடத்தி அல்ல என்பதையும் கூறி என்னுடைய இதுக்கு நன்றி கூறி விடப்படுகிறேன்.
தேங்க்யூ. மீனாடு காரு தலதாத்து கோரில் மந்திரி தூமி உத்துவாரி வினாடி ஹாயக்க காலையாக வினாடி ஹாயாக் தீனும் வினாடி ஹாயாக்
முகா அணி ගරු රසනාරුණ මන්ත්‍රීතුමනි, මේ වර්ෂයේ ලබන මාස හතර සඳහා කියවන්න තමයි තියෙන්නේ, වෙන කරන්න දෙයක් නැහැ. අතුරු අයවැයක් අභිනව ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරලා තියෙනවා. මේ අයවැය මාස හතරට වුණත් අද රටේ තිබෙන ආර්ථික ගැටලුවට බංකොලොත්භාවයට විසඳුම් සෙවීම සඳහා උත්සාහයක් ගත් බව පෙනෙන්නට නැහැ. සාමාන්‍ය සුපුරුදු පරිදි රටේ අපේක්ෂිත ආදායම මෙන්ම දෙගුණයක් වියදම් දක්වා තිබෙනවා. වියදම අවම කිරීමට උත්සාහගත් බවක් පෙනෙන්නට නැහැ. මෙහිදී ආදායම් ලැබීම් පිළිබඳව හෝ ඒ සඳහා අවශ්‍ය කඩිනම් වැඩපිළිවෙලක් කොහෙත්ම යෝජනා කරලා නැහැ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් මේ රටේ ප්‍රධානම ආදායම් මාර්ගය දීර්ඝ කාලයක් තිස්සේ විදේශගත ශ්‍රමිකයින්ගේ ආදායම් බව අපි දැනගෙන හිටියා. දැන් එන්න එන්න මේ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. ඒකට හේතුව වුණේ පහුගිය ආණ්ඩුව කාලේ විශේෂයෙන්ම ඩොලර් එවන මේ ඩොලර් එවන උදවියට ඩොලර් සංචිත අපිට පවත්වගෙන යන්න මේ රටේ රුපියල හරියාකාරව ඩොලර් එකට අනුව කටයුතු නොකරපු එක තමයි එදා ඒ අය නීති විරෝධී විදියට එහෙම නැත්නම් අවිධිමත් ක්‍රම මගින් මේ රටට ඩොලර් එවන්නට පටන් ගත්තා. ඒක නිවැරදි කරන්න කිසිම දෙයක් මේ අයවැයෙන් යෝජනා කළා නැහැ. ඒකට හේතුව අපිට ඇත්තටම කියන්න කනගාටුයි, මේ ප්‍රධාන ආදායම් මාර්ගය අද අඩු වෙලා තියෙන්නේ. විදේශගත ශ්‍රමිකයෝ එවන මුදල් වල අඩුවීමක් නෙමෙයි, නමුත් ක්‍රමවේදයක් නැහැ. හරියට මේ සඳහා ගරු මුදල් ඇමැත්තුමා ජනාධිපතිතුමා මේ සඳහා යම්කිසි යෝජනාවක් කරලා නැහැ. විදේශගත ශ්‍රමිකයෝ තමයි වැඩිම ආදායම ගේන්නේ කියලා කිව්වට අද මේ කඩා වැටීමට ඒ මිනිසුන්ට සාධාරණයක් කරන්න ඒ අයගේ මුදල් හරියට විධිමත් ක්‍රමයකට මේ රටට ගෙන්වා ගන්න කිසිම වැඩපිළිවෙලක් කරලා නැහැ. හැබැයි අපි දන්නවා විදේශගත ශ්‍රමිකයින් අම්මල දරුවෝ ඉන්න අම්මලාට පිටරට යනකොට එදා අවුරුදු පහේ සීමාව අවුරුදු දෙක දක්වා අඩු කරලා තියෙනවා. ඉතින් අපි මේ වෙලාවේදී ගරු ජනාධිපතිතුමාට මතක් කරන්නේ මේ සඳහා විධිමත් වැඩපිළිවෙලක් වැඩියෙන් ඩොලර් මේ රටට ගෙන්න ගන්න, ඒ අයට අවශ්‍ය සහන සලසලා දීලා ක්‍රමවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියලා. ඒ වගේම කෘෂි අපනයනයේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වෙලා තිබුණා. අපි දන්නවා පහුගිය කාලේ අර හිටපු ජනාධිපතිතුමා ගත්ත කාබනික පොර යෙදවීම සම්බන්ධයෙන් ගත්ත ක්‍රියාමාර්ගය හේතුවෙන් පුදුම විදියට රටේ තේ නිෂ්පාදනය අඩු වුණා. විශේෂයෙන්ම තේ නිෂ්පාදනය සාමාන්‍ය මෙට්‍රික් ටන් 350ක් විතර අපනයනය කරපු අපි අද ඒකෙන් දෙකෙන් පංගුවක්වත් අපනයනය කරන්න ඇති තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මොකද හොඳ තේ නිෂ්පාදනය කරන්න නම් අඩුම තරමේ විශේෂයෙන්ම ඒ හොඳ දළු ඇති වෙන්න නම් පෝර යෙදීම සිදු කරන්නට ඕනේ. ඉතින් මේ ඩොලර් නැහැයි කියනවා, රටේ ආදායම් මාර්ග නැහැයි කියනවා, මොකද්ද මේ අයවැයෙන් දීපු සහනය කියලා අපි මේ වෙලාවේදී විශේෂයෙන්ම තේ සහ කෘෂි අපනයන භෝගවලට දබා දීපු සහනය, පොහොර සම්බන්ධයෙන් දීපු සහනය මොකද්ද කියලා අපි අහනවා. ඒ වගේම තමයි ඇඟලුම් කර්මාන්තය. ඇඟලුම් කර්මාන්තය ගත්තොත් අපි කාලයකට ඉස්සෙල්ලා එදා අවුරුදු 30කට 40කට ඉස්සෙල්ලා මේ රටේ ප්‍රධානම ආදායම් මාර්ගයක් බවට ඇඟලුම් කර්මාන්තය පත් වෙලා තිබුණා. ඇඟලුම් කර්මාන්තය කාලයක් තිස්සේ විශේෂයෙන්ම 2015 වෙනකොට අපිට GSP බදු සහනය නැති වෙලා ක්‍රමානුකූලව නැගෙනහිර ආසියාවට ඒක ගියා. බංග්ලාදේශය, වියට්නාමය, අද ඒගොල්ලෝ ඒක දැවැන්ත කර්මාන්ත හැටියට ඒක ඒ තුල ක්‍රියාත්මක වෙනවා. වගේම අපි එන්න එන්න ඇඟලුම් කර්මාන්තය තුලින් රටට ඩොලර් ලබා දෙන එක දැන් අඩු වෙලා තියෙනවා. මේක එක පැත්තකින් ඩොලර් විතරක් නෙමෙයි, කී දෙනෙක් ජීවත් වෙන, කී දෙනෙක් මේ ජීවිකාව කරගන කර්මාන්තයක්ද. මේ හැම කර්මාන්තයක්ම තුලින් කිසි කෙනෙකුට කරදරයක් නැතුව, කිසි කෙනෙකුට බරක් වෙන්නේ නැතුව හොඳට මේ කරගෙන යන කර්මාන්ත. හැබැයි ඒ සම්බන්ධයෙන් කිසිම වැඩපිළිවෙලක් මේ මොනවද දෙන්න සහනයක් කියලාවත් කිසිම සඳහනක් නැහැ. සංචාර කර්මාන්තය ගැන ගොඩාක් ලොකු සද්දයක් කරනවා. සංචාරකයෝ ගෙන්න ගන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා කියලා. අපි අහන්නේ අද රටේ තියෙන සත්වයේ මේ තෙල් පෝලිං එක එහෙම නැත්නම් අඩු ගන්න එන ගුවන් යානාවලටවත් තෙල් ටික දී ගන්න බැරුව කොහොමද මේ සංචාරක ව්‍යාපාරය මේ රටේ වැඩි කරන්නේ? මොකද්ද ගරු ජනාධිපතිතුමා යෝජනා කරන වැඩපිළිවෙල කියලා අපි අහන්න කැමතියි. ඒ විතරක් නෙමෙයි දැන් භාණ්ඩ 300ක් තහනම් කිරීම තුලින් ආනයනයේ තහනම් කිරීම තුලින් සමහර වෙලාවට මේ සංචාරකින්ට බලාපොරොත්තු වෙන දේවල් මේ වගේ රටක මේ බංකොලොත් වෙච්ච රටක ලබා ගන්න බෑ. එතකොට මේ හැම එකක්ම එකට එක සම්බන්ධ වෙච්ච දේවල්. ඉතින් අපි විශේෂයෙන්ම මේ වෙලාවේදී මේ මාස 4කට ඉදිරිපත් කරපු මේ අයවැතුලින් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද මේ වැඩසටහන මේ දේවල් වලින් කොහොමද අපි මේ තියෙන තත්වයෙන් මිදෙන්නේ කියන එකට කිසිම උත්තරයක් මේකේ දීලා නැහැ. දැන් ඒ වගේම තමයි කියලා තියෙනවා රුපියල් 10,000ක් පවුල් ලක්ෂ 61,000කට දෙනවා කියලා. ඉතින් මේ පවුල් ලක්ෂ 61,000 තෝරන්නේ කොහොමද? අපි දන්නවා පවුල් ලක්ෂ 20ක් විතර ඉන්නවා සමෘද්ධියෙන් යැපෙන අය. ඒ අයට කාටද මේක කාවද තෝරන්නේ? මේ පවුල් 61,000 කොහොමද තෝරන්නේ? රුපියල් 10,000 කොහොමද දෙන්නේ? ඉතින් මේවා ගැන කිසිම පැහැදිලි කිරීමක් කිසිම තේරුමක් අපිට ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අපි ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී අපි හිතනවා හෙට වෙනකොට මේ සම්බන්ධයෙන් අපිට තවත් කරුණු කාරණා මොනවා හරි ඉදිරිපත් කරයි කියලා. ඒ වගේම තමයි දැන් කෘෂිකර්මාන්තය වගේ දේව සඳහා තරුණයෝ යොදවනවා කියලා තියෙනවා. තරුණයෝ යෙදවීම හොඳයි, වරදක් නැහැ. තරුණයන්ට අවස්ථාවක් දෙන්න ඕනේ. හැබැයි මොන විදියටද මේ තරුණයන්ට පෝර නැති රටක කෘෂිකර්මාන්තය කරන්න කියනවද? තරුණයන් අර අගිහිල්ලා පීනන්න බැරි එක්කෙනෙක් දියට දානවා වගේ ඒ වගේ තත්වයකට ඒ දරුවෝ පත් කරන්න හදනවද? අද ලෝකයේ මන්ද පෝෂණයෙන් පෙළෙන රටවල් වල 6 වෙනි ස්ථානයට අපි පත් වෙලා තියෙනවා. තව අවුරුදු 10කින් මේ රට බාරගන්න ඉන්න අහිංසක දරුවන්ට මද මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවෝ හැටියට බාරගන්න වෙන්නේ මොන වගේ අයටද කියන එක පොඩ්ඩක් ගරු ජනාධිපතිවරයා අවධානය යොමු කරන්නට ඕනේ. ඉතින් විශේෂයෙන්ම ඩොලර් හිඟයක් තියෙන නිසා අපි දන්නවා මේ රටට ඩොලර් වෙන මහා ව්‍යාපාරයක් තියෙනවා. ඒ ව්‍යාපාරය තමන්ගේ හිතවත් අයට පහුගිය කාලේ දීලා ඒ එන ඩොලර් ප්‍රමාණය පුද්ගලික ආදායමක් බවට පත් කරලා තියෙනවා. අපි ඒක කවුරු කතා නොකරත් අපි දන්නවා එවන් ගාඩ් එකේ මුදලාලි මහත්මයා ගොඩක් ඩොලර් ප්‍රමාණයක් තමන්ගේ ආදායම හැටියට පත් කරගෙන තියෙනවා. මේක අවස්ථාවක්. දැන් ගරු ජනාධිපතිතුමාට පුළුවන් ඩොලර් නැති රටේ ඩොලර් වලින් ආදායම් ලබන මේ මුදලත් මේ රටේ ආදායම හැටියට පත් කරගන්න පුළුවන් කමක් තියෙනවා. මම හිතනවා එතුමා ඒ සඳහා අවධානය යොමු කරයි කියලා. ඉලා සිටීමේ වැඩිපුර වෙලාවක් දීපු ඔබතුමාට ස්තුතිවන්ත වෙමි.
සුදී ගරු මන්ත්‍රීතුමනි, ඊළඟට ගරු දුමින්ද දිසානායක මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 6ක කාලයක් තියෙනවා.
අතක් නේද? ගරු මූලාසනාරණ මන්ත්‍රීතුමනි, මම අද විනාඩි කීපයක් කරේ මේ ගැන කතා කරන අවස්ථාව ලැබීම පිළිබඳ සන්තෝෂ වෙනවා. ගරු මූලාසනාරණ මන්ත්‍රීතුමනි, මම පාර්ලිමේන්තුවේ ඇවිල්ලා දැනට අවුරුදු 22ක් වෙනවා. මේ 22 තුල ඊයේ තමයි මහා බැංකු අධිපතිවරයා ඇවිල්ලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීවරුන්ට මේ රටේ ඉතිහාසයේ ආර්ථිකය අද දක්වා ආපු ගමන් මඟ පිළිබඳව විස්තරයක් කළා. මම මේක දිහා බලන් හිටියේ පිටිපස්සම සීට් එකට වෙලා මොනවද මේ වෙන්නේ කියලා. අපි දැක්ක දෙයක් තමයි එතුමාගේ පැහැදිලි කිරීම තුළ අපි දැක්කා එක එක පක්ෂ එක එක ආණ්ඩු කරපු කාලවල තුළ කරපු හොඳ වැඩවලින් මොනවද වුණේ, ඒ වගේම නරක වැඩවලින් මොනවද වුණේ කියන කාරණාව එතුමා ඉතාමත් හොඳින් පැහැදිලි කරා. දැන් ගරු මූලාසන මන්ත්‍රීතුමනි, අපි ඉන්න තැන ගත්තාම අපි ඉන්නේ වැටලණන්. මේ වැටිච්ච එකට හේතුව අහවල් පක්ෂය අහවල් ආණ්ඩු කාලේ කරපු දේවල් කියලා අපිට විවේචනය කරන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි අපි දැක්ක දෙයක් තමයි අපි කාට විවේචනයක් එල්ල කරත් කාට චෝදනාවක් එල්ල කරත් අමතක කරන්න එපා අපි සියලු දෙනාම ඒ කොටස්කරුව බවට පත් වෙලා තියෙනවා කියන එක ඊයේ මහා බැංකු අධිපතිවරයාගේ කතාවේ ඒ පැහැදිලි කිරීම තුළ අපි දැක්ක දෙයක් තියෙනවා. එහෙමනම් ගරු මුලසොල් මන්ත්‍රීතුමනි, දැන් අපේ වග්ගයේම ව්‍යුත්තේ මොකද්ද? දැන් අපේ වග්ගයේම ව්‍යුත්තේ මේ රට මෙතනින් නැගිටවල එක මිසක් නැවත වතාවක් විවේචනය කර කර ඉන්න එක නෙමෙයි. ඒ වෙනුවෙන් අපි කතා කරන්න ඕනේ බොහෝ දේවල් තියෙනවා. අද දූෂණය ගැන කතා බහ කරනවා, දේශපාලඥයෝ දූෂිතයි කියලා කියනවා, හැබැයි ගරු මන්ත්‍රීතුමනි අපි දැක්ක දෙයක් තමයි මේ රටේ පාඩු ලබන ආයතන විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ ආයතන පාලනය කරන්න ඒ ආණ්ඩු කාලවලදී ඇමතිවරු හිටියා සභාපතිතුරුපත් කරා. හැබැයි අද මහ බැංකු අධිපතිවරයන් අපි අහනවා ඇයි එහෙම උනේ ඇයි මෙහෙම උනේ කියලා අහනවා. හැබැයි අපට හයියක් තිබුණ නම් අපි ආණ්ඩු පක්ෂවල ඉන්නකොට අපේ මුදල් ඇමතිවරුන්ගෙන් මේක අහන්න, අපේ ඇමතිවරුන්ගෙන් මේක අහන්න, අපේ මුදල් අමාත්‍යාංශ ලේකම්ගෙන් මේක අහන්න මං හිතන්නේ තිබිච්ච ආණ්ඩු නැති වෙන්නෙත් නැහැ. හැබැයි එදා අපට පුළුවන්කමක් තිබුණ නැහැ අපේ ආණ්ඩු තුලදී මේ ප්‍රශ්නේ අහන්න. හැබැයි අපි අද නන්නත්තරුණාට පස්සේ අපි දැන් මහා බැංකු අධිපතිවරෙන් අහනවා ඇයි මේක මෙහෙම උනේ, ඇයි මෙහෙම කරන්නේ නැත්තේ, ඇයි මේක මෙහෙම වෙන්නේ කියලා අහනවා. ඒ නිසා මං හිතන්නේ ඊයේ දවස් හොන් දවසක් අපි හැමෝටම පාඩමක් ඉගෙන ගන්න කොහෙද වරද තියෙන්නේ මොකද්ද උනේ කියලා ඉගෙන ගන්නවා නම්. ඒත් එක්කම අරගලය පිළිබඳව ඔබතුමාලා අපි මාස ගාණක් මේ පාර්ලිමේන්තුවේ කතා බහ කරා. එතෙන්දී අපි දැක්ක දෙයක් තමයි අපේ පාර්ලිමේන්තුවේ අති බහුතරයකට පාර්ලිමේන්තු වෙන්න පුළුවන්කමක් තිබුණේ කඩේකට යන්න, තමන්ගේ නිවසේ ඉන්න, තමන්ගේ තියෙන වාහනේ පැත්තකින් තියලා පුංචි වාහනයක් හොයාගන්නවා පාර යන්න. එච්චර විරෝධයක් තිබුණා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට. හැබැයි අරගලයේ කෙසේ හෝ දැන් පාලනය කරලා තියෙනවා. මම කියන්නේ මේක හරිද වැරද්ද කියලා. මගේ ගේත් ගිනි තිබ්බා. හැබැයි අරගලයේ හොඳ ටික අමතක කරන්න එපා. අරගලයේ වර්ධකරුවන්ට අපි දඬුවම් දිය යුතුයි. හැබැයි අරගලයේ අරමුණක් තිබුණා. මොකද්ද? සිස්ටම් චේන්ජ් එකක් මේ රටේ ඉල්ලුවා. මේ රටේ පාඩු ලබන ආයතන තව දුරටත් පාඩු ලබමින් මේ විදිහට ගෙනියනවද? මේ රටේ රාජ්‍ය සේවය කොහොමද දූෂිතය නැති කරන්නේ? දේශපාලනයේ දූෂණය නැති කරන්නේ කොහොමද? මේ පිළිබඳව අරගලය තුල හොඳ කතිකාවතක් ඇති වුණා. අරගලයේ නරක මිනිස්සු ටිකුත් හිටියා. ඒ මිනිසුන් දඬුවම් දෙන ගමන් අමතක කරන්න එපා. ආයේ පාර බැහැලා කෙලින් යන්න පුළුවන්කම තිබ්බට අරගලයේ තියෙන අරමුණ අමතක කරොත් ආයි පාරක් මේ ප්‍රශ්නේ කවදාරි අපේ දරුවන්ට මුණ දෙන්න වෙනවා. ඒ නිසා පිළිලීමක් කරනවා ජනාධිපතිතුමාගෙනුත්, අගමැතිතුමාගෙනුත්, ආණ්ඩුවෙනුත්, විපක්ෂෙනුත් හැම දෙනාගෙම මේ රටේ මේ සිස්ටම් චේන්ජ් එක වෙනුවෙන් අපි හැමෝම පෙනී ඉන්න ඕන කියන කාරණාවත් අපි මතක් කරනවා. ඒත් එක්කම අරගලයේ ඉන්න උදවියගේ වරද්දකුත් අපි දකිනවා. මම දැක්ක ඊයේ අරගලයේ අත්තරංගුවට පත් වෙච්ච එක තරුණෙක් වොයිස් කට් එකක් දෙනවා. දැන් මේ අලුත් ආණ්ඩුව 18 වැඩි සිළුම් දනාට ටැක්ස් ෆයිල් ඕපන් කරන්න කියනවායි කියලා. දැන් අරගලයේ තුල මේක කියන්න පුළුවන් කමක් නැහැ. අරගලයේ අරමුණ වෙන්න ඕනේ බදු නොගෙවෙන විශාල ප්‍රමාණයක් ඉන්නවනම් අපි හැමෝම බදු ගෙවන බදු ෆයිල් එකක් ඕපන් කරොත් ඒ යම් ආර්ථිකයේ ශක්තිමත් වෙතුනහම විතරයි අපිට බදු ටික ගෙවන්න වෙන්නේ. එහෙමනම් ඒ සිස්ටම් චේන්ජ් එක අමතක කරන්න එපා කියන එක අපි අරගලයටත් මතක් කරන්න ඕන කමක් තියෙනවා. ඒ වගේම තවත් කාරණයක් තියෙනවා. ඒක තමයි මේක කිව්වහම සමහර දේශපාලකයන් මාත් එක්ක තරහ වෙයි. මං ඉල්ලීමක් කරනවා අමනාප වෙන්න එපා මාත් එක්ක. මමත් ඒ වැඩිහිටි දේශපාලකයන්ගේ දරුවෙක් වගේ හිතන්න. ඒකට හේතුව අපි එදා මේ ආයවැයදී කතා බහ කරනවා 65 තිබිච්ච රාජ්‍ය සේවයේ විශ්‍රාම යන වයස 60 දක්වා අඩු කරන්න ඕන කියන එක. ඒ ඉතාමත් හොඳයි. ඇයි 60 දක්වා අඩු කරන්න ඕනකම තියෙන්නේ? තරුණ පරම්පරාවට ඉඩ දෙන්න, පල්ලහා ඉන්න අයට ප්‍රොමෝෂන් ගන්න. ඇයි මේක පාර්ලිමේන්තුවට සහ දේශපාලන පක්ෂවල ක්‍රියාත්මක වෙන්න ඕන කමක් නැද්ද? ඒ සියලු දේශපාලඥයෝ මේ රට වෙනුවෙන් වැඩ කරලා තියෙනවා. ඒ සියලු දේශපාලඥයෝ තමන්ගේ පක්ෂ වෙනුවෙන් වැඩ කරලා තියෙනවා. හැබැයි හිතන්න එපා 60ට වඩා සියලුම දෙනා මහාතිර් මොහොමඩ්ලා ලීකුවා නියුලා කියලා හිතන්න එපා. එහෙම තමන්ට හිතෙන්න පුළුවන්. හැබැයි එහෙම හිතාගත්තොත් මේක වර්ධිනවා. ඒ නිසා පිළිලීමක් කරනවා 60ට වඩා වැඩි සියලු දේශපාලඥයන්ට තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැන හිතලා ඒ තමන්ගේ දේශපාලන පක්ෂවල එදා තිබිච්ච අරමුණු පැත්තකින් තියන්න, ඒ හනමිටි අදහස් ටික පැත්තකින් තියලා ලෝකයේ දිහා දකින්න. තමන්ගේ දරුවගේ අනාගතය විතරක් gedera දකින්න එපා, රටේ අනිත් දරුවන්ගේ අනාගතය දකින්න. එහෙමනම් මේ රට වැටිතර නැගිටවන්න ඕනකම තියෙනවා නම් ලෝකයේ දැකලා තමන්ගේ පක්ෂවල තියෙන ඒ පුහු මාන්නයන්, මේ පහුගිය ඉතිහාසයේ තිබිච්ච දේවල් මේ සේරම පැත්තකින් තියලා අලුත් විදියට හිතලා මේ රට ගොඩ දාන්න ඒ හැමෝම දායක වෙන්න කියන ඉල්ලීමත් අපි කරනවා.
ගරු මන්ත්‍රීවරුතුමනි කාලය අවසන්යි.
මට අවසාන එකක් දෙන්න, විනාඩියක් දෙන්න. ඒ වගේම පාඩු ලබන ආයතන අපි දන්නවා සමහරු කතා කරනවා එයා ලංකාව ගැන. එයා ලංකාවේ පාඩු ලබනවා කියලා අපි කියනවා. ඒ වගේම මොකද්ද අපි කියන්නේ? ප්ලේන් එකක් දැක්කේ නැති මිනිහත් මේකේ වන්දිය ගෙවනවා, මේකේ පාඩුව පියවනවා කියලා කියනවා. හැබැයි මේක ප්‍රතිව්‍යුහගත කරන්නේ කරන්න යනකොට අපි පක්ෂවල මතයක් තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මතයක් තියෙනවා අපි විකුණන්නේ නැහැ කියලා. හැබැයි විකුණන්නේ නැතුව පාඩු ලබන ආයතන අපේ අනාගත પરම්පරාවටත් පාඩු ලබාගෙන නැවත නැවතත් ගෙනියන්නද අපේ මතවාදය දැන් විය යුත්තේ? එහෙනම් මේ මතවාදයන් සියල්ල වෙනස් වෙන්න ඕනකම තියෙනවා. ඒ නිසා සමස්ත දේශපාලඥයන් ඉල්ලීමක් කරනවා අලුත් විදියට හිතලා මේකට වැටිත්තර නැගිටවන්න අපි හැමෝම එකතු වෙමු කියන කාරණාවත් මතක් කරමින් අපේ සියලුම දේශපාල තරුණ දේශපාල ඉල්ලීමක් කරනවා. මම අදත් දැක්කා මේ පැත්තෙන් කතා බහ කරනකොට ඔය පැත්තෙන් විවේචනය කරනවා හු කියන කෑ ගහනවා. මේ වැඩේ කරන්න එපා. මේ වැඩේ පටන් ගත්තේ 2010 වැඩිම බලයක් එක පාර්ලිමේන්තුව අපි ඉඳලා අපි විපක්ෂයේ පැත්තකට විපක්ෂ අපි කතා කරන් දුන්නේ නැහැ. ඒ පුරුද්ද වැරදි. ඒක දිගින් ගර කරන්න එපා. මේ වැරදි දේශපාලඥයෝ කරපු වැරදි නායකයෝ කරපු වැඩේ මේ කරන්නේ නැතුව අලුත් තරුණ දේශපාලන මිලිමක් කරනවා. කාටවත් කෑ ගහන්න එපා. කාටවත් බයින්න එපා. මතවාදයට අවස්ථාවක් දෙන්න. ඒ මතවාදයේ විවේචනය කරන්න හැබැයි මතවාදීව බොහොම ස්තුතියි.
සුදිකර මන්ත්‍රීතුමා, මීලණ ගරු කුමාර වෙල්ගම් මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 6ක කාලයක්.
ගරු මූලාසනාරඹ මන්ත්‍රීතුමනි, මට ආණ්ඩු පක්ෂයෙන් විනාඩි 5ක් දෙනවායි කිව්වා. ඒක හරි මයි දැන්.
11ක් දෙනවා ඔබතුමාට කතා.
දැන් ගරු මන්ත්‍රීතුමනි, මම වැඩි වෙලාවක් වෙලා ගන්න නැහැ. මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අයවැය ඇත්තටම හොඳයි. ඒක මේ අද කාලේට ගැළපෙන අයවැය. එතකොට මං හිතන්නේ අපි එතුමාට සහයෝ මේ ක්‍රියාත්මක කරන්න පුළුවන්ද බැරිද මන් දන්නේ නැහැ. මොකද අයවැය පරතරේ තියෙනවා 100%. ඒ වරින් ණය ගන්න වෙනවා. මේ ක්‍රියාත්මක කරන්න පුළුවන්ද දන්නේ නැහැ. අර පෞගිය කාලේ අයවැය කියනකොට ඔක්කොම මේසෙට ගැහුවා. නමුත් අන්තිම බලනකොට මේ මේසෙට ගැහපු ගහපික විතරයි. ඉතින් ඒක නිසා මේ ගමනේ එහෙම නොවේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම හිතනවා කෘතහස්ත දේශපාලඥයෙක් හැටියට එතුමා මේක ක්‍රියාත්මක කරයි කියලා මම හිතනවා. ණය ගන්න ඕනේ. මොකද ණය වලින් අපි හිර වෙලානේ ඉන්නේ. ඒ අපි ණය ගන්න එක මං හිතන්නේ ඒක ගැටලුවක් නැහැ. මොකද අපේ දේශීය කර්මාන්තවලිනුත් ඒ තරම් ලොකු ආදායමක් නැති නිසා. ඒ වගේම අපි මං හිතන්නේ අපි මෝඩි අගමැතිතුමා ගැන අපි යමක් කිය යුතුයි. මොකද මෙවැනි අර්බුදයක් ඇවිල්ලත් ඉන්දියාවේ ඩොලර් තියෙනවා. ඉන්දියාවේ උද්දමනයක් නැහැ. ඉන්දියාවේ කරන්සියක වැඩි උන් නැහැ. රුපියල් 75යි 80යි. හැබැයි හැම දෙයක්ම තියෙනවා. මොකද එතුමාගේ හොඳ කළමනාකාරීත්වය නිසා. ඒ විතරක් නෙවෙයි අනිත් හැම රටකටම වැඩිය ඉන්දියාව අපිට උදව් කරලා තියෙනවා. දැන් චීනය උදව් කරන්නේ ලොකු බලාපොරොත්තු ඇතුව. ඇමරිකාව උදව් කරන්නේ මානව හිමිකම් ගැන කතා කරයි. ලොකු ලොකු දේවල් ගැන කතා කරනවා. නමුත් උදව් බොහොම ටිකයි. නමුත් ඉන්දියාව අපිට දැනට ඩොලර් බිලියන 4ක ඩොලර් බිලියන 4ක ආධාර අපිට දීලා තියෙනවා. අපි මේ ගැන ඇත්තටම අපි මේ ගැන අපි සන්ත අපි ඇත්තටම අපි අත් දෙක උස්සලා වඳින්න ඕන. ඒ අපේ ලොකු අයියා මල්ලිදාව හොඳට බලා ගන්නවා කියන එකයි කියන්නේ. ඉතින් අපි ඉන්දියාවත් එක්ක මං හිතන්නේ අපි මීට වැඩිය හොඳට අපි ඉස්සරහට මේ යාළුකම් තියා ගන්න ඕනේ කියන එක මං කියන්න ඕනේ. අනිත් එක දැන් අපි කියන්න ඕනේ මේ ජනාධිපතිතුමා ගැන. මොකද කාලේ අඩු වෙනවා මම මේ කියන්නේ. ජනාධිපතිතුමා හොඳයි. හැබැයි ජනාධිපතිතුමාත් වැරදි වැඩක් කරා. ඒකත් කියන්න ඕන. මොකද මේ යා වැරදි වැඩක් කරොත් අපි ඒක මුන්ට කියන්න ඕන. දැන් ගෝඨාභය මහත්තයා අල්ලසක් ඉල්ලුවයි කියලා ජපානේ සමාගමකින් තායිසේ ආසනයෙන් සිනිවන් සිනාසිල්ල මහත්තයාගේ වැඩ නැත්තුවා. මේ ජනාධිපතිතුමාවට පස්සේ කොමිසමක් දැම්මා. කොමිෂන් ගැන කියන්න ඕනේ නැහනේ පුතා අපිට. අපි දන්නවනේ කුම්බ කොමිෂන් ගැන. කොමිසමක් දාලා ඒ කොමිසම මේ හරි කියලා නැවත වැඩ දුන්නා. ඉතින් මේ ගැන මහ ජනතාවගේ ලොකු කුතුහලයක් තියෙනවා. ඒක නම් ඇත්තටම අහනවා ඇයි මේක කරේ. ජපානේ තානාපති තමයි කියලා කිව්වේ මේ වගේ අලසක් ඉල්ලුවයි කියලා. ඉතින් අගමැති ජනාධිපතිතුමාට කියනවා ওই විදිහට ආවොත් නම් අරගලකාරයෝ ආයියයි. මේ සැබෑ අරගලකාරයෝ මං කියන්නේ. සැබෑ අරගලකාරයෝ එයි. අරගලකාරයෝ ජාති දෙකක් ඉන්නවා. සැබෑ අරගලකාරයෝ එක්කෙනයි, අනිත් එක්කෙනා ලේ පිපාසයෙන් ඉන්න අරගලකාරයෝත් ඉන්නවා. උන් අපේ ඇතුළෙත් ඉන්නවා. හරියෙ? ඒගොල්ලන් බලන්නේ මේකෙන් අයුතු ප්‍රයෝජනයක් අරගෙන මේකෙන් බලයට එන්න පුළුවන්ද කියලා. ඉතින් එහෙම එන්න බෑ මොකද 1970 ඉඳන්ම බැලුවා 70 88 89 ඔය එක එක සංවිධාන වලින් බැලුවා ආණ්ඩුව අල්ලන්න නමුත් ආණ්ඩුව අල්ලන්න බෑ ඒ විදිහට සැබෑ විදිහට එන්න ඕනේ ඉතින් ඒ විදිහට ආවොත් තමයි පුළුවන් නමුත් සැබෑ අරගල කාර්යෝ හරියට ඒ දේ ඉෂ්ට කරා ඒ නිසා තමයි ගෝඨාභය මහත්තයරි යන්න සිද්ධ වුණේ ඒකයි මම කියන්නේ ඉදිරියේදී කවුරු හරි වැරද්දක් කරොත් අර ලේපි පාසෙන් ඉන්නේ අය නෙවෙයි ලංකාවේ ඉන්න සැබෑ අරගල කාර්යෝ නැවතත් එයි ඒ වගේම මම කියන්න ඕනේ දැන් අපි ඔක්කොම එක්ක අහුවෙලා යන්න ඕන ගමනක් නැත්තම් කවදාවත් අපිට ගොඩ එන්න බෑ අපි ඔක්කොම එක්ක අහුවෙලා යනවා නම් අපි එක 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 තැනකට එන්න ඕනේ අපි පළවෙනිම මම හිතනවා අපි මුලින් ඉඳන් කිව්වා මේ විවස්ථාව වෙනස් කරන්න ඕනේ කියන එක අලුත් විවස්ථාවක් ගේන්න එහෙම නැත්තම් එහෙම බැරි නම් අඩු ගානේ 19ටත් යන්න මිනිස්සු කැමති ඒ 19ට යන්න අපි රනිල් වික්‍රමසිංහ මහත්තයා යම්කිසි ප්‍රකාශනයක් කරන්න ඕනේ අඩු ගානේ එතුමාගේ කාල සීමාවෙන් පස්සේ ඉස්සෙල්ලා මේ දේ කරන්න ඕනේ විවස්ථාව වුණා නම් එතුමාගේ කාල සීමාවෙන් පස්සේ කරනවායි කියලා එතුමා මං හිතන්නේ මොකක් හරි සහතිකයක් දිය යුතුයි ඊළඟම නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි ඒකයි මං කියනවා අපි මුල ඉඳන්ම කියනවා මගෙත් අමරීර මහත්තයාගෙත් නායිකාව සිනමා බණ්ඩාරනායක මැතිණිය එදා ඉඳන් කිව්වේ විධායක ජනාධිපති ක්‍රමය අපි අහෝසි කර යුතුයි කියලා 1980 ගණන් වල ඉඳන් ඒ වගේම ජනාධිපතිතුමාට නොපෙනෙන බලවේගයක් මේකේ ඉන්නවා එතුමාගේ කකුලෙන් අදින්නේ මේ ඉන්න මන්ත්‍රීවරු නෙවෙයි මේ ඉන්න මන්ත්‍රීවරු ජනාධිපතිතුමාට කැමතියි මොකද ජනාධිපතිතුමා හින්දා ඒගොල්ලන්ට දැන් පාරේ බැලලා යන්න පුළුවන් කියලා දුමින දිසානායක හැමතුමත් කිව්වා මේගොල්ලන්ගේ මේගොල්ලන්ට අද යන්න පුළුවන් අපිට මටත් යන්න පුළුවන් නැත්නම් මාත් ගුටි කාපු මිනිහෙක්නේ මට අපිට යන්න පුළුවන් එතුමා ඒ කරපු කරන දෙයින් එතුමා මං හිතන්නේ අපිට යම්කිසි ආරක්ෂාවක් ලබා දීලා තියෙනවා නමුත් එතුමාට ඉස්සරහට යන්න නොපෙනෙන බලවේගයක් මේ පක්ෂයේ යම්කිසි දැනක තියෙනවා අන්නේ බලවේගයේ තියෙනකන් යන්න බෑ මොකද ඒගොල්ලන් ගේන යෝජනා ජනාධිපතිතුමාට ක්‍රියාත්මක කරන්න බෑ ජනාධිපතිතුමා ක්‍රියාත්මක කරොත් එතුමා අපසාදයට පත් වෙනවා ඒ වගේම දූෂිතයින් ඉන්නවනම් මේ 225 අතරෙම දූෂිතයෝ ඉන්නවනම් ඒ දූෂිතයින්ව කවදාකවත් කැබිනට් මණ්ඩලයට ගේන්න එපා මේක මම ජනාධිපතිතුමාට කියනවා දූෂිතයෝ කවුරු හෝ ඒවා මේ 225 ඇතුලේ ඉන්නවනම් ඔවුන්ට තනතුරු දෙන්න එපා ඊළඟ එක තමයි මම අපේ මගේ මිත්‍ර මට උදව් කරපු සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා දැන් ඔබතුමාලා කියනවා ජම්බෝ කැබිනට් ඔක්කොම කියනවා ජම්බෝ කැබිනට් එකක් පත් කරනවා 25යි 30යි හරි කැබිනට් එක පත් කරනවා කියමුකෝ එතකොට දැන් අනුකමිට 19ක් තියෙනවා මේ රටේ අනුකමිට දැන් පත් කරනවා 19ක් මේ 19ම විපක්ෂයේ ඉල්ලනවා එතකොට විපක්ෂයේ ඉල්ලනකොට ඒගොල්ලන්ට කැබිනට් බලතල හම්බ වෙනවද නැද්ද සභාපතිරට හම්බ වෙනවා එතකොට ඒ කැබිනට් එකත් එකයි මේ කැබිනට් එකත් එකයි අතන 30ක් ගත්තොත් මෙතන 19ක් ගත්තොත් 49යි ඔන්න පුතා හොඳට මතක තියාගන්න ඈ 49යි ඊට පස්සේ මේ විතරක් නෙවෙයි ඒගොල්ලන් කියනවා පහ මේගොල්ලන්ට පරි දෙන්නේ නැහැ ඒ කියන්නේ ඇමතිලාට පරි දෙන්නේ නැහැ ඇමතිලාට පරි දෙන්නේ නැහැ හරි නමුත් පාර්ලිමේන්තු පරි හම්බ වෙනවනේ එතකොට පාර්ලිමේන්තු පරියයි ඇමති පරිය වෙනසක් නැහැ බොහෝ ටිකයි තියෙන්නේ කාර් හම්බ වෙනවා ඔෆිස් හම්බ වෙනවා ස්ටාෆ් එක හම්බ වෙනවා මේවට කවුද ගෙවන්නේ මේවට ගෙවන්න ඕනේ මේ රජයේ දුප්පත් මිනිස්සු ඒගොල්ලන්ගේ මේ මිනිස්සු තමයි මේක ගෙවන්න ඕනේ තව මම දන්නවා දැන් බලනකොට මට නවත්තන්න යන්නේ මම එහෙම නවත්තන්න මිනිහෙක් නෙමෙයි ආ ඒක නිසාම පොඩ්ඩක් බලාගෙන ඉන්න තව එකක් මම කියන්න දැන් මේ කියනවා රාජපක්ෂලා හොරගම් කරනවා හරි මුළු රටේම මතයක් යනවා ලෝකෙම මතයක් යනවා රාජපක්ෂලා හොරගම් කරනවා මට මතකයි මහින්ද රාජපක්ෂ මහත්තයා දවසක් මං ඉන්න වේදිකාවේ කිව්වා මම එක ඩොලර් එකක් හරි හොරගම් කරලා තියෙනවා නම් මම කිනිස්සක් ගෙනල්ලා මගේ පපුව මගේ බඩ කපාගෙන මම මැරෙනවා කියලා ලොකු අභියෝගයක් ඔන්න දැන් ඔන්න අල්ලන්න දැන් පුළුවන් නම් අල්ලන්න මං එක උත්තුවක් දෙන්නම් මේ ඊයේ පෙරේදා මම දැක්ක තියෙනවා සමාජ මාධ්‍යයේ උපුල් ජයසූරිය මහත්තයා බොහොම ප්‍රසිද්ධ නීතිඥ මහත්තයෙක් එතුමා කියනවා රාජපක්ෂ මහත්තයාගේ පවුලේ කෙනෙක් මිලියන 400කට ගයක් ගත්තා කියලා. තමුන් අහස දකින්නයි මිලියන 400කට. ඔන්න දැන් ඔක හොයන්න පුළුවන්. විස්තරත් එක්ක දාලා තියෙනවා.
මිලියන 400 කෝටි කියන්නේ
මම කෝටි 40යි. ආ
කියන්නේ
සර්. කෝටි 40යි. ඔබට විශ්ලේෂණය
තේරෙන්නේ.
කෝටි 40ක ගයක් ගත්තයි කියලා මම හිතන්නේ කෝටි 40ක් ගන්න නැති අය දාලා තිබ්බා. ඉතින් දැන් හොයන්න පුළුවන්. පුළුවන් නම් දැන් හොයන්න. ඔයලා පෙන්නන්න. එතකොට රාජපක්ෂලට සදාහටම ගෙදර යන්න පුළුවන්. බොරුවර කෑගහන මේ අපේ දේපියගේ නායකතුමා මිටි ගණන් ගේනවා ෆයිල්. 140 ගානක් මේ යහපාලන හාන්දිය හොයාගත්තේ ඒවා. ඔන්න දැන් තියෙන එකෙන් ඒ ගේ ගත්ත හැටි හොයන්නේ. ඒ ගේ ගත්ත හැටි හොයන්න බෑ මං හොයලා බැලුවා. අර පිටරට තියෙන කළු සුදු සල්ලි තියෙන කළු සල්ලි. දැන් ඒ පුළුවන් සුදු සල්ලි කරන්න. දැන් සුදු සල්ලි කරන්න පුළුවන්. කවුරු හරි මහත්තේ ඒ කළු සල්ලි සුදු සල්ලි කරලා මෙහෙට නීති අනුකූලව ගයක් කරගෙන. ඒක එහෙම අරගෙන තියෙනවා. නමුත් මේ රාජපක්ෂල නමක් ඒකේ නැහැ. වක්‍රව තියෙනවද මම දන්නේ නැහැ. හොරෙන් තියෙනවා දැන් එහෙම පුළුවන්නේ. දැන් අපි වුණත් මාටිය පාරක් ගහන්නේ නැහැනේ අහුවෙන්නේ. නේද? අපි වුණත් ගහන්නේ නැහැ. අපි වුණත් කම්පැනි එක අපි ගේනවා නම් මොනවද මේවට කියන්නේ? ඒ ඉන්කම් ටැක්ස් අපි කොච්චර මේ වංගු ගහලාද ගෙවන්නේ? ඒ වගේ ක්‍රම සහ විදි තියෙනවා. ඔන්න උගත් මහතුරු ඉන්නවා නම් රටේ පිළිගත් මහතුරු ඉන්නවා නම් මන්ත්‍රීවරු ඉන්නවා නම් මේ ගැන කැක්කුමක් තියෙන කරුණා කළ හොයන්න. කොයිලා එකක් හරි බෙන්නුවොත් අපි සදහටම රාජපක්ෂව ගෙදර යවනවා. හැබැයි ඉතින් සදිප් ප්‍රේමදාසමත් යන හොඳ මහත්තේ එතුමා නම් හොරගම් කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා එතුමා ගැන කියන්න දෙයක් නැහැ. එතුමාට මම කියන්නේ අර අනුකමිටු වල ඉන්න දහනම දෙනාට දෙන්න නියෝගයක්. අපි සල්ලි ගන්නෑ. අපි ස්වේච්ඡාවෙන් වැඩ කරනවා. අන්න හරියට හරි. අපි ස්වේච්ඡාවෙන් වැඩ කරනවා. දහනම දෙනාට දෙන්න. කමුනාසර මහතේ තරහ වෙන්න එපා. අපි අද රටේ தත්ත්වය මේ අද රට වැටිලා තියෙන தත්ත්වය. ඔව් මම කියන්නේ මම කියනවා පොඩේ ඉන්න මටත් ඇති. මේ රට වැටිලා තියෙන தත්ත්වයෙන් ගොඩ එන්න නම් අපි සියලු දෙනාම ස්වේච්ඡාවෙන් වැඩ කර යුතුයි. අපි සියලු දෙනාම රජයට සහයෝගය දිය යුතුයි. මම ආණ්ඩුවට යන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. නැත්නම් ඉතින් මූ මේ ඇමතිකමක් ගන්න හදනවා කියලා. මට ඇමතිකම් ඕනේ අවුරුදු 7ක් මම ඇමතිකම් වන්නේ. ඇමතිකම් නැතුව හිටියේ. ඇමතිකම් නැති වුණත් අපේ පැත්තේ මිනිස්සු මට මහ ඇමති හැටියට සැලකන්නේ. ඉතින් ඒක නිසා මම කියනවා කරුණා කරලා මේ සහයෝගය දෙන්න. අපි ඔක්කොම එක්ක අවුෙමු. මේ තියෙන බාධක වේද අතාරිමු. අතෑරලා මං කීපවර විවස්ථාව වෙනස් කරලා හරි ඕන මඟුලක් කරලා හරි අපි මේ දැලේ උස්සමු. අපිට උස්සන්න පුළුවන්. දැන් IMF එකෙන් හොඳ ප්‍රතිචාර තියෙනවා. අර බලනකොට මම අපේ කවුද අපේ මේ මුදල් ඉන්නේ ආ නෑ නෑ මුදල් හරිසමාත්‍යා දන්නවා. හැබැයි හරිසමාත්‍යා හැමතිස්සෙම කතා කරන්නේ පෞගිය දේවල් ගැන. දැන් පෞගිය දේවල් ගැන කතා කරලා ඇති වැඩක් තියෙනවද? වැඩක් නෑනේ. පෞගිය දේවල් කතා කරලා වැඩක් නැහැ. හරිසමාත්‍යෝ ඉදිරියට කරන්න ඕන දේ කියන්නේ. මං කියන්නේ ඉදිරියට කරන්න ඕනේ දේ කියන්න. අපි එකහුවිලා මේක කරමු. ඔයාට හොඳ දැනුමක් තියෙන කෙනෙක් මේ පහුගිය දේවල් කතා කරලා අපිට දැන් එපා වෙලා. රටේ මිනිස්සු අහන්නෙත් නැහැ. මුන් තමයි මේ කෙළුවේ. හැබැයි දේශපාලඥයෝ විතරක් නෙවෙයි මේකට නිලධාරීන් තුවක කියන්න ඕන. මේකට මහජනතාවත් වැඩක භාගය කියන්න ඕනේ. මොකද මහජනතාවා කියන්න ඕනේ අපි වගේ උන්ව පාර්ලිමේන්තුවේ ඇව්වට. හරි. ඇයි අපේ වගේ උන් ඉව්වේ ඊළඟ අවුරුද්දේ හෙවුණොනේ වෙනස් කරන්න. ඒ වෙනස් කරන්නේත් නැහැ. ඇයි තකරන් ටික දීලා දිනවා?
ගරුමන්තුමා කාලය පිළිබඳ පොඩි ගැටලුවක් තියෙන නිසා කරුණාකරලා
ඔබතුමා කතා කරන්න. අපිට කුමාර මහත්තයා අවද කරන්න බෑ. මුට යන්න දෙන්න ඕන. ඉතින් ඒක නිසා මම කියනවා කරුණාකරලා අපි ඔක්කොම එක්කවෙමු. මම වැඩි හිටි දේශපාලඥයෙක් හැටියට කියන්නේ. මේ රට අපේ රට අපේ දුවලට අපි මේ අනාගතයක් හදලා දෙන්න ඕනේ. නැත්තම් අපිට අපේ වලවල් වලටත් එන ගහනවා. ඒක නිසා අපි සියලු දෙනාම එක්කව වෙලා අපි මේ දේ හරියට කරොත් අපිට මේ රට ගොඩ ගන්න පුළුවන් කියන එක මම කියෙමින් මන්නේ.
විශ්වදීකර මන්ත්‍රීතුමා ඊළඟට ගරු DB හේරත් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 9ක කාලයක් තියෙනවා. බොහොමත්ම ස්තුති මුලාසනාරුඩ ගරු මන්ත්‍රීතුමනි. අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අතුරු අයවැලේකණයක් ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කරලා තියෙන වෙලාව. විශේෂයෙන්ම
පක්ෂ විපක්ෂ මත දිහා බැලුවහම මට මතක් වෙන්නේ ඊයේ මහබැංකුවේ අධිපතිතුමාගේ ප්‍රකාශය, පැහැදිලි කිරීම. එතුමාගේ පැහැදිලි කිරීම ඉතාමත්ම නිවැරදිව කරාපුවහම අපි දැක්කා මේ රටේ ආර්ථිකය කඩාගෙන වැටෙන්න හේතු සාධක වෙච්ච දේශපාලන හඳවුරු. ඒ කාලයට අනුකූලව ගත්ත වැරදි තීන්දුව හින්දා මේ වර්තමාන තත්ත්වය උදා වෙලා තියෙනවා. මේක එක්කෙනෙකුට එක පක්ෂයකට එක පාර්ශ්වයකට පමණක් ඇඟිල්ල දික් කරලා විත්තික උඩුන් නම්වන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. එතුම නිවැරදිව විනිශ්චයකට භාජනය කරා පවතින ආර්ථික තත්ත්වය පිළිබඳව. ඉතින් ඒ නිසා මම හිතනවා, මම විශ්වාස කරනවා මුලාසනාරුඩු ගරු මන්ත්‍රීතුමනි, අපිට අවශ්‍ය වෙන්නේ මේ රටේ මහජනතාවගේ බලාපොරොත්තු ඉදිරියෙන් තියාගත්ත පාර්ලිමේන්තුවක්. අපි මේ තැනට පත් කරන්න මහජනතාව කටයුතු කරේ දහසක් බලාපොරොත්තු තියාගෙන. පක්ෂ වෙන්න පුළුවන්, විපක්ෂ වෙන්න පුළුවන්, හැම දෙනාම තමන්ගේ මනාපේ කැමැත්ත පල කරේ රටේ පාලක පක්ෂේ බවට පත් වෙන්න. ඒ නිසා පක්ෂ විපක්ෂ හැම දෙනාටම වගකීමක් තියෙනවා. මේ රටේ මෙතෙක් පැවතිච්ච පාලන ක්‍රමය තුළ විනාශ වෙච්ච රට නැවත ගොඩනගන්න දායක වෙන්න. ඒ කාරණාව එහෙම කරනකොට අද පාර්ලිමේන්තුවේ සංයුතිය ගත්තහම විපක්ෂය නියෝජනය කරන දේශපාලන කණ්ඩායම් ගණනාවක් ඉන්නවා. ඒ වගේම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන කණ්ඩායම් ගණනාවක් බෙදිලා ඉන්නවා. මේ හැම දෙනාගේම අරමුණ විය යුත්තේ මේ රටේ මහජනතාවගේ අභිලාෂය. ඒ හින්දා එක එක්කනාට ඇඟිල්ල දික් කරලා විත්තිකුඩු නම්වනට වඩා අපි හැම දෙනාම එකම විත්තිකුඩුවකට ගොඩ වෙලා මහජනතාවගේ ඌමනාව ලිටු කරන්න, කාරණාව ලිටු කරන්න අවශ්‍යය කියන කාරණාව තමයි මම දකින්නේ. අපි දැක්කා විපක්ෂ නායකතුමාගේ උදේ ප්‍රකාශය. එතුමා ඉත්මාත්ම ද්වේෂ සහගතව අගමැත් ස්වකීය පරණ නායකයාගේ පැවැත්ම පිළිබඳව විවේචනය කළා. එතුමා මේ ආර්ථික ගැටලුවට මුහුණ දෙන්න දරන උත්සාහය පිළිබඳව එතුමාගේ තක්සේරුව ඉතාමත්ම ලාබාලයි. ඉතින් එවන් පසුබිමක් තුළ මේක නෙවෙයි අපි අපේක්ෂා කරන්නේ, රට ගොඩනගෙන වැඩපිළිවෙළ එකට එක්කව වෙන එක. දැන් අපි රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිතුමත් එක්ක එකතු වෙච්ච අය නෙවෙයි. අපි අතරේ තිබුණ දේශපාලන දුරස්ත බව. ඒ දුරස්ත බව නැවත වතාවක් අපි සමපාත කරන්න කටයුතු කරේ. අපි ප්‍රතිපත්ති වෙනස් කරලා එහෙම නෙවෙයි. නමුත් පවතින තත්ත්වය තුළ අපි දරපු දේශපාලන මතය වෙනස් කරන්න අපිට සිද්ධ වෙනවා. ඒ වෙන එකක් හින්දා නෙවෙයි, මේ රටේ ජනතාවගේ පැවැත්ම පිළිබඳව කල්පනා කරලා. 2,25,00,000 ඉන්න ජනතාව ආර්ථික වශයෙන් ගැටලුවට මුහුණ දීලා තියෙනවා. කුසගින්න දරාගන්න බැරිව මහජනතාව ජීවත් වෙන අපි දැකලා තියෙනවා. ඒ වගේම මේ කාල වකවානු තුළ අපි නියෝජනය කරන කෘෂි කර්මාන්තික පැලැන්තිය ගොවියෝ පොහොර නැතුව දුෂ්කරතාවලට මුහුණ දෙලා තියෙනවා දැක්කා. මෙවන් පසුබිමක් තුළ රජය අද මේ රටේ දිලිඳු බවෙන් පෙළෙන අයගේ ආර්ථිකයට වටිනාකම් එකතු කරන්න පවුල් 60,000කට රුපියල් 10,000 බැගින් දෙන්න කටයුතු කරනවා. ඒ වගේම කෘෂිකර්ම ඇමතිතුමාට විශේෂ වරප්‍රසාදයක් දුන්නා නෙවෙයි, ගොවි ජනතාව ගැන හිතලා එතුමා නිවැරදි කර්මනාකාරීත්වයෙන් අමාත්‍යාංශයේ කටයුතු කරන හින්දා අද පොහොර සහනාධාර ලබා දෙන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරා. කෘෂිකර්ම ඇමතිතුමා රට මේ අමාත්‍යාංශයේ බාර ගන්නකොට යල කන්න පටන්ගෙන ඉවරයි. කඩිනම් එතුමා තීන්දුවක් ගත්තා, යූරියා ටික අරගෙන ආවා අපේ ගොවියන්ට ලබා දුන්න. මහ කන්නේ වෙන වෙනුත් ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ අනුග්‍රහයෙන් කෘෂිකර්ම ඇමතිතුමා සුඛීය අරමුණ කරා අද ළඟා වෙන්න පවතිනවා. මහ කන්න දැන් ආරම්භ කරනකොට පොහොර ටික දෙන්න වැඩපිළිලක් එතුමාට තුළ තියෙනවා. අපි අයවැය ලේඛනය ක්‍රම දෙකකට විග්‍රහ කරන්න පුළුවන්. එකක් මේ රටේ ආර්ථිකයට වටිනාකම් එකතු කරන්න, නිෂ්පාදන ක්‍රියාවලිය ඉස්සරහට ගොඩනගන්න. දෙවෙනි කාරණාව තමයි විදේශ විනිමය වෙන කාරණාව. පළවෙනියට ගත්තහම රටේ ආර්ථිකයට වටිනාකම් එකතු කරන්න නිෂ්පාදන ක්‍රියාවලිය කරන්න පුළුවන් පළවෙනි ස්ථානයේ තමයි කෘෂි කර්මාන්තය. වැවිලි භෝග පමණක් නෙවෙයි, සියලුම කෘෂිකාර්ම ක්ෂේත්‍රයේ භෝග ශක්තිමත් කරලා විශේෂයෙන් ආහාර නිෂ්පාදනයට අදාළ කටයුතු කරන්න ඕන. අද අපි දන්නා හැම කෘෂිකාර්ම ඇමතිතුමා විශේෂයෙන් වී නිෂ්පාදනය වැඩි කරන්න පමණක් නෙවෙයි, එළවලු, පළතුරු, බඩඉරිඟු සත්ව ආහාර මේ සියල්ල වෙනුවෙන් ඒ අමාත්‍යාංශය යොමු කරනවා. ඒ වෙන එකක් නෙවෙයි, මේ රටේ ජනතාවගේ කුසගින්න නිවන්න මූලික ස්ථාවරය සදන්න ඕන කෘෂිකර්මාන්තයෙන් හින්දා. ඊළඟට මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත විශේෂයෙන් කඩාගෙන වැඩිලා තියෙනවා. අපිට විදේශ විනිමය අරගෙන නිස්ථාන අඩාල වෙලා තියෙනවා. මේ කාරණා පිළිබඳවත් අද රජයේ අවධානය යොමු කරලා තියෙනවා. දැන් ඇඟලුම් කර්මාන්තයෙන් යන ගත්තාම 70 දශකයේ ආරම්භ කරපු ඇඟලුම් කර්මාන්තය අපිට පස්සේ පටන් ගත්ත බංගලදේශේ, වියට්නාම් වගේ රටවල් අපේ අභිබවා ශීඝ්‍ර ආර්ථික ඉපයුම් මාර්ග බවට පරිවර්තනය කරලා තියෙනවා. අපේ රටේ අපි දැක්කා ඇඟලුම් කර්මාන්ත කඩාගෙන වැටෙන තැනට පත් කරන්න අර කොවිඩ් ඌදුර තියෙන වෙලාවේ විවිධ දේශපාලන මත දරණයි කටයුතු කරපු හැටි අපි දැක්කා. ඉතින් මේ වගේ තත්ත්වයන් තුළ විශේෂයෙන් අපි මේ කටයුතු පිළිබඳව අවදීන් ඉන්න උඩ. අද විපක්ෂ නායකතුමා ප්‍රමුඛ විපක්ෂයේ හුඟ දෙනෙක් ඇඟිල්ල දික් කරලා තියෙනවා මහා පරිමාණ වංචා කාර්ය ගැන කතා කරනවා. ඔවුන් භාවිතා කරනවා සීනි වංචාව, සුදුලූණු වංචාව ආදී වශයෙන් විවිධ විදිහට. මම කල්පනා කරන්නේ මේ මහජන නියෝජිතව රටක් පාලනය කරලා අධ්‍යක්ෂින් තිබිච්ච උදවිය. ඔවුන් මේ වගේ චෝදනා තියෙනවා නම් ඇයි ඒව අධිකරණ ක්‍රියාවලියකට අරගෙන යන්නේ නැත්තේ? මේ වගේ සභාවක් රැවිලා වරප්‍රසාද භුක්ති විඳින්මින් අහවලා හොරා වංචාකාරයා ආදී වශයෙන් කියනවට වඩා මේක කණ්ඩායමක් හැටියට ගිහිල්ලා අදාළ ආයතනවලට අල්ලස් දූෂණ කොමිෂන් සභාවට නැත්නම් අදාළ ආයතනවලට මේ කාරණාව යොමු කරන්න පුළුවන්. ඒ පමණක් නෙවෙයි, ජනාධිපතිතුමා යෝජනා කරා සර්වපාක්ෂික ආණ්ඩුවක් ඔක්කොම එකතුළු ආණ්ඩුවක් හදන්න, කැබිනට් එකේ වගකීම් බාරගන්න. ඉතින් ආවත් ඔය ඒ චෝදනා ඉදිරිපත් කරන අයට පුළුවන් කමක් තියෙනවා තනතුරු දරමින් මේ ක්‍රියාවලිය කරන්න. අපි අපේක්ෂා කරන්නේ නැහැ කැබිනට් එකට ආවයි කියලා කොහේ හරි තැනක වැරද්දක්, දූෂණයක්, අකටයුත්තක් සිද්ධ වෙනවා නම් ඒක වහනව දකින්න අපි කැමති නැහැ. අපි යෝජනා කරන්නේ කැබිනට් වරප්‍රසාද අරගෙන හෝ මේ රටේ කොහේ හරි තැනක දූෂණයක් සිද්ධ වුණා නම් ඒකට එරෙහිව තීන්දුව තීරණ ගන්න. ඒක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. එකිනෙකාට ඇඟිල්ල දෙක් කරලා දූෂණ අකටයුත්තකම් සිද්ධ වෙනවා කියලා කියන කාරණාව පමණක් මේ කාරණාවේදී සෑහීමකටපත් වෙන්නේ නැහැ. අද මේ රටේ ජනතාව ලෝක සෞඛ්‍ය සංවිධානය කියන පුංචි දරුවෝ මන්දපෝෂණ ලක් වෙලා තියෙනවා. ආහාර අහිමිවෙන හින්දා, බේත්හෙත් නැති වෙන හින්දා. ඉතින් මේ කාරණාව පිළිබඳවත් අයවැය ලේඛනයේ අවධානය යොමු වෙලා තියෙනවා. ගැබිනි මව්වරුන්ට දීමනා දීලා පුංචි දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු කරන් පෝෂිතායි ආහාර වේලක් දෙන තැනකට අරගෙන යන වැඩපිළිවෙලක් හදලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි,
ගර්මන්තුමා අවසන් කරන
උත්සාහය සමෘද්ධිලාභින් රුපියල් 5000 වැඩි කරලා 1500 දක්වා ඒ දරිද්‍රතාවයෙන් පෙළෙන අයට කුසේ පුරවන්න වැඩපිළිවෙලක් අරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මූලාසන අරුඩු ගරු මන්ත්‍රීතුමනි, වගකීවතු ආණ්ඩු පක්ෂයක් හැටියට මේ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල විපක්ෂයේ සියලු දෙනාගේ ආශිර්වාදයත් එක්ක මැතිවරණයක් ආපුවම බෙදලා වැඩ කරමු. ඔක්කොම එකට එක්කව වෙලා ජනතාව ඉදිරියෙන් තියාගෙන ජාතියේ කොඩි අනන්‍යතාවයත් එක්ක අපි රටේ ගොඩනගන වැඩපිළිවෙල එකතු වෙමු කියලා ආරාධනා කරමින් මම කතාව මෙතන අවසන් කරන බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට ගරු මනෝ ගණේෂන් මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා.
දායකවම දඩුණේ මන්ත්‍රීතුමා. කමන්න බලගමු කොමරි. දැන් මේ මට පෙර කතා කරපු හේරත් ගරු මන්ත්‍රීතුමා කතාවෙන් එතනකින් කිව්වා පොස්වා මොකද මේ චෝදනාව නිකමට එල්ල කරන්න එපා, මේ දූෂණයේ චෝදනා ගැන එම කියන්න එපා කියලා කිව්වා. කවුරු කියන්නේ නැහැ, ඒක මුළු රටම දන්නවා. දැන් කෙසේ වුණ අපේ ආණ්ඩු කාලේ නම් මන්ත්‍රීතුමා අපි මේ සම්බන්ධව නඩු දැම්මා, නඩු පැවරුවා. නඩු කොහොමද දැන් අයින් උනේ? ඔබලගේ ආණ්ඩු ආවන් පසුව කමිෂමක් දාලා ඒකෙන් ඒ කවිෂේ වාර්තාව පදනම් කරගෙන නීතිපතිතුමා ඒ නඩු ටික ඉල්ලාස් කරගත්තා. නැතුව මේ කොතනවත් මේ උසාවියේ අධිකරණයේ නඩු කියලා සාක්ෂි හොයලා බලලා එහෙම නඩු ටික අයින් වුණේ නැහැ. ඒ නිසා දැන් මොන වුණත් ඇරි නීති අනුකූලව ඒක නීතිපතිතුමා ඉල්ලාස් කරගත්ත නිසා කරන දෙයක් නැහැ. කෙසේ වුණත් ඒ චෝදනේම තියෙනවා. චෝදනේම තියෙනවා. ඒ නිසා චෝදනාවට පත්වෙච්ච අය ඊටපු ජනපතිවරුන්, ඊටපු ඇමතිවරුන්, ඊටපු අගමැතිවරුන් එහෙම මේ මන්ත්‍රීට අපට කාගෙන ඉන්නක පොඩක් ඔබතුමාගෙන කියන්නේ ඈ හරිද එතකොට ඒ හැය මේ ඒ සම්බන්ධව තමුන්ගේ මේ නිදාස්භාවය පිරිසුදුභාවය ඔප්පු කරන්න ඕනේ ඒ ජනතාව බලාපොරොත්තු වෙයි ඒක බැරි වුණ නිසා තමයි මේ රටේ ආර්ගලයක් කියලා ව්‍යාපාරයක් ඇති වුණේ මිනිස්සු පාරට ආවේ ඒ නිසා දැන් හරි අපි දැන් අපිට පෙර කතා කරපු කුමාර වෙල්ගම ඇමතිතුමා පෞසු විදියට අපි ඔක්කොම එකතු වෙමු ප්‍රශ්නයක් නැහැ එකතු වීම ගැන කියන්නේ මේ ආණ්ඩුවට එකතු වෙලා ඇමතිකම් ගන්න එක නෙවෙයි අපි රටක් කරලා එකතු වෙමු ප්‍රශ්නයක් නැහැ අපි රැස්ති නමුත් ඒකට අපි හැමෝම පසිය කාලේ කරපු වැරදි ටික පිළිගන්න ඕනේ පිළිගන්න ඕනේ පිළිඅරගෙන තමයි අපි ඉස්සරහට යන්න පුළුවන් වැරදි ටික එහෙම තියෙනකොට ඒක වැරදි ටිකෙන් මිත්‍යාසෙන් පාඩ විගණන ගන්න බැරි නම් ඉතින් අපෝ ඒ වැරදි කරනවනේ අපි එනිසා ඒක තේරුම් ගන්න ඕනේ කියලා තමයි එතුමාට මම කියන්න කැමති. දැන් බලන්න මට දැන් මෙන්න පෙට පෙර ඉලෙක්ට්‍රිසිටි එකක් අවිලා තියෙනවා. අපි දැන් මෙතන සඳහන් කරා. දැන් මේ IMF ටීම් එක අපිට මේ තමුන්ගේ අදහස ඉදිරිපත් කරලා තියෙනවා. ඒකෙන් අනිත් එක මම කියන්න යන්නේ නැහැ. ඒක කියලා තියෙනවා මේ ලංකාව උදව් කරන්න පුළුවන්කමක් තියෙන බව අදහස් කරලා කියලා තියෙනවා. මේ ලංකාවේ ජනතා සමග එකල ඉන්නවා කියලා තියෙනවා. ඒ වගේ ලංකාවේ දේශපාලන පරිසරය ගැන කතා කරලා තියෙනවා ලංකාවේ තියෙන දේශපාලන ස්ථාවරත්වය ගැන කතා කරලා තියෙනවා ඒ නිසා ස්ථාවරත්වය තියෙන්න ඕන ස්ථාවරත්වය නැත්නම් ස්ටැබිලිටි නැත්නම් ලංකා ජනතාවට ජනතාවක සහභාගීත්වය ජනතාවගේ බලාපොරොත්තුව මේ ආණ්ඩුව ඉෂ්ට කර නැත්නම් ඒක ඒ අවුන්කම් දුන්නේ නැත්නම් මේ ජාතියන්ත උදව් කරන ලෑස්ති කියලා පරිවර්තන මෙතන වෙලා තියෙන්නේ මම සතුටු වෙනවා ඒක ඈ සතුටු වෙනවා සතුටු වෙන්න ඕන ප්‍රගතිශීලී ස්ථාවරත්වය ගැන අරන් තියෙන්නේ ප්‍රශ්නයක් නැහැ මම මන්ත්‍රීතුමා මම කියන්නන්නේ මේ මේ දැන් අපේ මුදල් ඇමති සහ ජනාධිපති මුදල් ඇමති ජනාධිපති තාත්තා වගේ ජනාධිපති ඈ තාත්තා වගේ ජනාධිපති මාමා වගේ ජනාධිපති මුදල් ඇමති එතුමා දැන් ගේ කතාවරෙන් කතාවෙන් මම 19 චේතේ තමයි මගේ අවධානය යොමු වෙලා තියෙන්නේ මොකද අනිත් දේව කතා කරලා වැඩක් නැහැ මොකද මෙතන ඉඳගෙන මම අවුරුදු 2021 ඉඳලා පාර්ලිමේන්තුවේ ඉඳලා තිනවා මම මේ දැකලා තිනවා ඇමතිතුමා මේ රටේ ප්‍රබල ඇමතිවරුන් මුදල් ඇමතිවරුන් මේ ඉදිරිපත් කරපු මේ අයවැය වාර්තාව ටික වීරතිර ප්‍රකාශනට මම උන්කල් දෙනවා තියෙනවා මොකද වෙලා නැහැ ඇත්ත ඒ කීප දේ ඔක්කොම හරි වෙලා තිබුණා නම් මේ රටත් ස්විස්රාන්තේ පව් කර යන්න ඕන ඔය කියලා නැහැ නේ අපි අපේ දකුණු ආසියාව පිටිපස්සේ කියලා තියෙනවා අපි අප්‍රිකාවත් කියන අප්‍රිකාවත් දිනුන වෙනවා අපි තාම දිනුන වෙලා නැහැ ඒ නිසා මේ ඔක්කොම බොරු හරියන්නේ නැහැ මේවත් කොම මේක අපි එකතු වෙන්නත් හරිය වැඩක් වෙන්නේ නැහැ මම එකක් කරන්න කියන්න කැමති මොකද දානමේදී මේ ඡේදයේ තියෙනවා සමාජ සුභසාධන සුභසාධන කියලා තියෙනවා මගේ සිංහල වැරදි නම් මට සමාව වෙන්න නිවැරදි කරන්න ඉති කියලා තියෙනවා මෙන් කියලා තියෙනවා සුභසාධන ප්‍රතිලාභ පනත 2002 දී නීති බවට පත් වුණා නමුත් එය මෙතෙක් කිසි ලෙස ක්‍රියාත්මක වී නැත සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැන් සක්‍රීය කර තිබෙන අතර දත්ත පද්ධතිය පිටවීම ඇතිනම් සමාජ ලේඛන සකස් කිරීම සිදු වෙමින් තියෙනවා කියලා දාලා තියෙනවා. ඒ වගේ මේ අඩු ආදායම් ලාභින් කියන අඩු දින ජනතාව ගැන ඒ කවුද කියලා හොයාගන්න එක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ රටේ හැමදාම ඇමතිවරුන් දේශපාලකයෝ තමුන්ගේ ආධාරකරුවන් අරගෙන සමෘද්ධි ලේඛනය තුල දාගෙන නැත්තම් අඩු ආදායම් ලාභින් කියලා ලේඛන තුල දාගෙන ඒක දේශපාලනය කරලා රට විනාශ කරලා තියෙනවා. ඒ නිසා දැන් මේ රටේ මම නම් කවදාවත් පිළිගන්නේ නැහැ ජනතාවට බඩු බෙදලා මොනවාර දීලා දේශපාලන කරන්න මම එකඟ වෙන්නේ නැහැ ප්‍රතිපත්තියට. මම මේ අවස්ථාවදී සමාජ සහ ආර්ථික අධිෂ්ඨානයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා ජනතාව දෙන්න ඕන. ඒ නිසා මේ රටේ ඇත්තම අඩුවාදේ ලාභීන් කවුද? මාජනනේ ජනතාව කවුද කියලා ඔයා ගන්න ඕන. මේ අවස්ථාව ඒක වුණා තියෙන. ඒ නිසා ජනාධිපතිතුමාට කියනවා මුදලමතිතුමාට කියනවා කරුණා කරලා හරි යාන්ත්‍රණය අපිට පෙන්නන්න මොනවද කරන්න කියලා විවිධ වාය තියෙන්න ඕන. කොහොමද කරන්න කියලා? මොකද අපි දන්නවා මේ රටේ මැද කඳුකාරී ජීවිත වෙන පත්කාරී ජීවිත වෙන ජනතාව සාමාන්‍ය කාලෙම සාමාන්‍ය දැන් මේක අදිසි කාලේ මම කිව්වේ අදිසි කාලේ ඒ සාමාන්‍ය කාලෙම මේකලම් අඩුවාද ලැබි වෙලා තියෙනවා. හැබැයි එයා ඇයට මොනවරි කාරණාවක් කරගෙන කඩදාසි වල ලියලා දවසක පරි 900ක් ලැබෙනවා ඒක 30ට 30 වැඩි කරලා ඕගලන් සබෝඩ්ඩි ලබා ගන්න සුදුසුකම නැහැ කියලා තැනට ගේනවා. ඒක පිළිගන්න බෑ. එහෙම නැහැ. ඒක බොරුවක්. ඒක මිත්‍යාවක්. එහෙම ලැබෙන්නේ ඒ වගේ දවස් පරි ලැබෙන්නේ නැහැ ඒගොල්ලන්ට. දවස් ගන්න ලැබෙන්නේ නැහැ. වැඩේ ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ රටේ ඉතාම දුර්වල තත්ත්වයෙන් ජීවත් වෙන ජනතාව ජන කණ්ඩායම නම් මැද කඳ කරේ ඉන්න ඔබතුමා රත්නවර්ධන සිසුගේ ඇතුළු ඉන්න ජනතාව තමයි අරියව අඩුවාද ලාබින්. එයාට මේ ආණ්ඩුව ලබා දෙන මේ සුභසාධක ගෙවීම් ලබා දෙන්න ඕන කියලා කියනවා. දැන් බලන්න භූමිතල ගැන කතා කරා. භූමිතල් කතා කරනකොට මේ නුදුනමිතම අපිට කිව්වා මේ දීවර ජන සමාජයට දෙනවා, ඒ වගේ වතු කරේට දෙනවා කියලා කිව්වා. වතු කරේට කොහොමද දෙන්නේ කියලා අපිට පෙන්වන්න ඕන. පස්සේ අපි මේකට අවුකන් දීලා තිනවා. වතු කර දීලා නැහැ. මට දන්න මගේ අපේ ආණ්ඩු කාලෙත් මම මේ සම්බන්ධ මංගල සමරේ කරා. මගේ මිත්‍රයා සම ගහගත්තා කැබිනට් එකකින්. මොකද ඒ කාලෙත් මේ වගේ දෙන්න ඕන කියලා පොරොන්දු වෙලා දුන්නේ නැහැ. මට මතකයි. ඒ නිසා එයා එතම දුන්නේ නැහැ. දැන් දෙනුත් ඒවා තමයි. ඒ නිසා මේක වෙනස් වෙන්න ඕන. ඇත්ත මඩුවාදේ අපි ඔයන ඒවයි මගේ කොළඹ දිස්ත්‍රික්කේ. නාගරික දුප්පත් ජනතාව විදිහට රවන් පුවර ජනතාව ඉන්නවා. එයාට බෑ. එයාට කොළඹ කියන පොදු තැනක් අපේ රටේ ඒක මේ අගනුවර. මේ කොළඹ ස්ථිරව බලච ජනතාව ඉන්නවා පිටේ දිනවල රස්සාව නිසා වෙන කාරණා නිසා ජීවත් වෙන ජනතාවත් මේ ජීවත් වෙනවා. ඒ නිසා මේ කොළඹේ ස්ථිර පංචි දින ජනතාවට පමණයි මේ මෙතන ග්‍රාම සේවක හරහා මේ යාන්ත්‍රය හරහා බඩ බෙදලා දෙන්නේ. ඒක සනාධ ලබා දෙන්නේ එම් බෑ. ඒක වෙන යාන්ත්‍රයක් හොයන්න ඕන. වෙන ක්‍රමයක් හොයන්න ඕන. ඒ නිසා මම වෙන මොන කතා කරේ නැ මේ අඩු ආයතන ලාභින්ට මාජිනල ජනතාවට නැතිබර ජනතාවට උදව්පකර කරනවා නම් ඒක සැබෑ නැතිබර ජනතාව ලැබෙන්න ඕන එක. මේ හැමෝටම බඩක් තියෙනවා නේද? හැමෝටම පවුලක් තියෙනවා නේද? දූදරුවන් තියෙනවා ඉන්නවා නේද? ඉතින් පවුල වැඩ කරන්න බෑ. මේ කාරණාව වෙන මොනක්ද? මේ රටේ ආණ්ඩු කරපු ආණ්ඩු ප්‍රධානීගේ වැරදි. ඒ වැරදි නිසා ජනතාවද බඩගින්න ඉන්නවා. ඈ දූදරුවන්ට අධ්‍යාපනයක් නැහැ. ඒ නිසා මේ ලබා දෙන මේ සානාධාරය සානාධාරගෙන දානමින ශේත්‍රය කතා කරලා තියෙනවා. සානාධාරය කාට දෙන්න කියලා මේ ආණ්ඩුව අරියා කර අපිට කියන්න ඕන. අපි මේක මොනිටර් කරනවා බලා ඉන්නවා. මැදකන්ද කරසා කොළඹ ඉන්න නාගරික දුප්පත් ජනතාව දෙගොල්ලට මේක ලබා දෙන්න ඕන බලා ඉන්නවා. ලාමතල් පමණක් නෙවෙයි සෑම සානාධයක් මුදල් කෑෂ් ට්‍රාන්ස්ෆර් කරන්න යනවා අකවුන්ට් වලට. දන්න මේක ඔක්කො බලාගෙන ඉන්නවා. ඒ කරනකොට කොයා කරන්නේ දෙන්නේ කොහොමද යාගන්නේ කවුද තෝරගන්නේ කියලා බලනවා. එච්චරම කියන්න ඕන මේවා කර නැතුව මේකට මේ සානාධාරයෙන් දැනගෙන බොරුවක් වෙයි. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා අපේ මුදලැමැත්තුමා අපේ ජනපැත්තුමා මෙතන ලැබෙලා ඒට උත්තර දෙනකොට උත්තරය කියලා බලාපොරොත්තු වෙනවා දෙනකොට මේකට උත්තර ලබා දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඔබ ස්තුතියි.
විශ්වදී කර මන්ත්‍රීතුමා